අපි දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤාවයි කරන්නේ. එතකොට ඕලංග මේ කොලේ ඇති දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා කියලා. ඒ වගේම පොතේ ඕගොල්ලන්ගේ ඇති 21 වෙනි පිටුව දෙවෙනි ප්‍රතිපදා සූත්‍රය. එතකොට අපි මේ 21 වෙනි පිටුවෙන් පටන් ගත්තොත් දෙවෙනි ප්‍රතිපදා සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ප්‍රතිපදා සතරකින්. කවර සතරකයක්? දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්දාභිඤ්ඤා, සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා. මහණනි දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා කවර? මහණනි මේ සස්නේ මහණ තමාගේ කය අසුභානුදර්ශී වූයේ කබලීකාර ආහාරයේ පිළිකුල් යන සංඥා ඇත්තේ, මුළු ලොවේ උකටලී සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන් විශේෂ අනිත්‍යානුදර්ශී වූයේ වෙසේ. ඔහුගේ සිත්ති මරණ සංඥාව මැනවින් ගැලබ සිටියේ. ඒ ශ්‍රද්ධා බලේ, හිරි බලේ, ඕතප්ප බලේ, විරිය බලේ, ප්‍රඥා බලේ යන මේ පංචසේක බලයන් ඇසුරකට වෙසෙයි. ඔහුට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියෝ මුරුදු පහළ වෙති. ඒ පංච ඉන්ද්‍රියන්ගේ මුරුදු බැවින් ආශ්‍රවක්ෂේප නිසා ආනන්තරික මාර්ග සමාධියට ලැසිව පැවෙනි. මහන්නේ මේ දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤායයි කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාවේ කාරණා පහක් තියෙනවා. ආහාරේ පටිකුලතා සංඥාව, දෙතිස් කුණප භාවනාව, සබ්බ ලෝකේ අනිත්‍යත සංඥාව, සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව, ඊළඟට මරණ සංඥාව. එතකොට දැන් මේ භාවනා පහ ගලහම එයා මේ සද්දා, හිරියෝතප්ප, විරිය, ප්‍රඥා කියන මේ සීක බලයන් ඇසුර කරගෙනයි වාසය කරන්නේ. ඒක නිසා සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රියෝ මුරුදුව පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ ෂාප් නෑ, බ්ලන්ට් කියන එක. එතකොට මේ මුරුදුභාවය නිසා එයා ආනන්තරික මාර්ග සමාධියට එයා හිමින් පැමිණෙනවා කියලා පෙන්නන. ඒතර මේක තමයි මේ දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා. මේ භාවනා පහෙන් අපි උදේවරුවට ගන්නෙ භාවනා තුනයි. ආහාරේ පටික්කුලතා සංඥාවයි, දෙතිස් කුණප භාවනාවයි, මරණ සංඥාවයි. සබ්බලෝකේ අනිබ්‍රත සංඥාව අපි ඊළඟට කරන භාවනාවෙදි කරනවා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව කියන එක අපි අවසානට කරන භාවනාවෙදි කරනවා. ඉතින් මරණ සංඥාව ඕගොල්ලෝ ඊයේ වැඩුවා, අදත් වඩන්න පුළුවන්. මතකයිනි දවස් දෙකක් ගත වෙලා ඉදිවිච්ච මලසිරුරක් දැකලා කල්පනා කරනවා මගේ ශරීරයත් මේ ආකාරයි, මම මේක ඉක්මවල නැහැ, මේ தත්ත්වයටපත් වෙනවා කියලා අර සමාධි භාවනා සූත්‍රයෙන් සමුදයස්තංගමේ බැලුවා. ඉතින් ඒ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරන තැනකට වැඩියාම ඒ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කර කර හිටියේ මේ මරණ සංඥා වඩන්නේ කොහොමද කියලා. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ මැහුවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් පැවසුවා. අපි පින්නපාතේ වැඩියාම සර්පේ දෂ්ට කළා මිය යාවි කියලා හිතුවයි කියලා. තවත් භික්ෂුන් වහන්සේ නමක් පවසනවා ආහාර ගත්තට පස්සේ මේ පිත කිපිලා ඒ මිය යාවි කියලා කල්පනා කළායි කියලා. මේ විදිහට විස්තර අහලා කියනවා මේ එක්කෙනෙක්වත් මේ මරණ සංඥාව හරියට වඩන්නේ නැහැයි කියලා. එතකොට ඒ තථාගතයන් වහන්සේ පෙන්නනවා හුස්ම ගත්තට පස්සේ හුස්ම පිට කරන්න ඉන්නවා කියලා හිතන්න එපා කියලා. හුස්ම පිට කළාට පස්සේ හුස්ම ගන්න ඉන්නවා කියලා හිතන්න එපා කියලා. දැන් ඕගොල්ලෝ හිතුවොත් ඕගොල්ලෝ මෙතන යනකොට අර පාරේ වාහනයක හැපිලා මිය යාවි කියලා ඒක දුර වැඩි. එතකොට අපි මේ හුස්මක් ඇද්දා පිට කරන්න ඉන්නේ. හුස්ම පිට කළා හුස්ම ගන්න ඉන්නේ. අන්න ඒ තරම් ඉක්මනින් ඒ මරණ සංඥාව සිද්ධ වෙනවා කියලා. ඒකයි මේ මනවින් එළඹ සිටියේ වෙයි කියලා කියන්නේ. මරණ සංඥාව ඔයගොල්ලෝ ඊයේ වැඩුවා, අදත් කරන්න පුළුවන්. ඊළඟට එහෙනම් අපි ඉගෙන ගන්න තියෙන්නේ ආහාරයේ පටික්කුලතා සංඥාවයි, දෙතිස් කුණප භාවනාවයි. මේ ආහාරයේ පටික්කුලතා සංඥාවේදී බලන්නේ මේ ආහාර ගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. දැන් බලන්න ওই ආහාරය ওই මේසයක් උඩ තියලා තිබ්බොත් දවස් දෙකක් යනකොට ඔක කුණු වෙලා ගඳ ගන්නවා. තුන්වෙනි දවසේ නහයත් වහගෙන තමයි ඕගොල්ලෝ බින් එකට දාන්නේ. ඉතින් ওই ආහාරය අරගෙන ඕගොල්ලන්ගේ ශරීරය ඇතුළට දාගත්තාම ඕක දවස් දෙකක් තිස්සේ ඔය දුවනවා කියන එක තියෙනවා. දුවලා අසුචි හැටියට පිට වෙනකොට උගල ජරාව කියලා දන්නේ. මේ දෙක අතර වාර වෙන්නේ මොකද කියන එක දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක බලන්න පුළුවන් හොඳ අවස්ථාවක් තියෙනවා. අන්න ඒක තමයි වමනේ. එහෙමනම් ওই වමනේ කියන එක අපි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන එකෙන් බලමු. අපි මුලින්ම ඇහෙන් බලමු. ඇහෙන් බැලුවාම ඕගලන්ට පේනවා ඔය මේ වමනේ බත් ඇටයි ඇසිඩුයි නේද? පිටයි අරවයි මේවයි කලවම් වෙලා ජරා ගොඩක් නේද? ඇසිඩුත් එක්ක. ඒක දකින්න කැමති වෙන්නේ නැහැ. එහෙනම් ඇහැ කියන එක එපා කියලා. ඊළඟට අපි කණෙන් බලමු. කොහොමද කණෙන් බලන්නේ? කවුරු හරි කොහේ හරි වමන ටිකක් තියෙනවා දැකලා ඕගලන්ට ඇවිල්ලා විස්තර කරලා කියනවා මෙන්න මේ අහවල් තැන මම මේ අර වමනේ දැක්කා. එයා විස්තර කරනකොට එයාගේ කටත් ඇද වෙනවා. එයාගේ කට ඇද වෙනවා දැකලා ඕගොල්ලන්ගේ කටත් ඇද වෙනවා. එතකොට එහෙනම් කනත් කැමති නෑ ඕක අහන්න. කනත් එපා කියලා කියනවා. ඊළඟට අපි නාසයෙන් බලමු. ඒක නම් හොඳට වදිනවා නේ. ඔය ඇසිඩුයි බතුයි අරව මේව කලවම් වෙලා තිනකොට ගඳේ. මට කියන්න පුළුවන් මං දවසක් මේ ලංකාවේ බස් එකේ යනකොට මගේ දකුණු පැත්තේ හිටියා කාන්තාවක් ඉස්සරහින් හිටියා. තව අම්මා කෙනෙකුයි දරුවෙකුයි. ඉතින් ඒ දරුවා වමනේ දාන්න ඔළුව දැම්මා විතරයි අර දකුණු පැත්තේ හිටපු කාන්තාව සාරි පොට අරගෙන මූණ වටේ ඔතා ගන්න. ඉතින් මම බලනවා මොකද්ද මේ ජවනිකාව කියලා. එයා බලන්නේ අර ළමයා දිහා මහා අපරාධයක් කරන කෙනෙක් දිහා බලනවා. වමනේ ගඳ ඉවසන්න බැරි කෙනෙක් නේද? එමනම් ඉතින් නහයත් ඕක එපා කියේ. ඊළඟට අපි බලමු දිවෙන්. ඕගොල්ලෝ කැමතිද වමනේ ටිකක් එහෙම දිව ගාලා බලන්න? නෑ නේද? එහෙනම් දිවත් කියනවා ඕක එවපා කියලා. ඊළඟට අපි බලමු කයෙන්. ඕගොල්ලෝ කැමතිද වමනේ ටිකක් අත ගාලා එහෙම බලන්න? නෑ නේද? ගෑවුනොත් එහෙම විජහට හොද ගන්න. ඉතින් ওই පහෙන් එපා කිව්වහම මනසත් කියනවා මටත් එපා කියලා. ඉතින් ওই හයෙන් එපා කියන එක කොහෙද තියෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ. ඉතින් ඕක මේ බඩවැල් දිගේ හැම තැනම දුවනවා නේද? එතකොට ඕක දුවනකොට ඔය ඉස්මක් උරනවා නේද? එතකොට ඒ ඉස්ම හොඳ ඉස්මක් වෙන්න පුළුවන්ද? බෑ නේද? ඒ කියන්නේ වමනේ මිරිකලාගත්ත ඉස්ම. එතකොට ඒකට නේද අපි ලේ කියලා කියන්නේ. ඔය ඇමරිකාවේ නර්ස් කෙනෙක් මාත් එක්ක කියනවා එයාට මේ අසූචි වල ගඳ නම් ඉවසන්න පුළුවන් කිව්වා. ලේ වල ගඳ නම් ඉවසන්න බෑ කිව්වා. දැන් බලන්න ඔය අපේ අතේ තුවාලයක් අහම වෙ ජහට ප්ලාස්ටික් දාලා අපි වහගන්නවා. ඒකෙන් තමයි අපි වැඩි යෝගී ගඳ දන්නේ නැහැ. හැබැයි නර්ස්ලා දන්න ඔය කකුල් කඩාගෙන මිනිස්සු ඇවිල්ලා ලේ පෙරිලා වෙයිලිලා එකේ ගඳ ගහන්නේ කොහොමද කියලා. ඉතින් කාන්තාව දන්නවා මේක කොයිතරම් ජරා දෙයක්ද කියන එක. ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඔය ඇක්සිඩන්ට් වුණාම ලේ වැක්කිරලා තිනකොට පොලිසිය කොකා කෝලා බෝතල් වක් කරනවා. මොකද එතන ඔය කොකා කෝලා බෝතලින් ඕගලන්ගේ ටොයිලට් එකත් හොදන්න පුළුවන්. රෑට උක දාලා උදේට ෆ්ලෂ් කරලා දාන්න හොඳට හේදිලා යනවා. එතකොට ඉතින් හැබැයි පෙලක් අයට ඔය ලේ ගැන තියෙන වැරදි හැඟීමක්. ඔන්න මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට ඔය ළමයි මදුරුව කෑවහම මදුරුවව මරලා උගේ ඇඟෙන් බලිනවා බිත්තියේ. මදුරුවනේ තොපකන්නේ අපගේ පිරිසුදු ලේ කියලා. එතකොට දැනගෙන ඉඳලා නැහැ මේ වමනිය වාගේ එකක් අරගෙන මිරිකලා ගත්ත එකක් කියලා. නිකන් හිතන්නකෝ ලිකුවිඩයිසර් එකක වමනිය දාලා හොඳට ජූස් එක වාගේ මිරිකලා ගත්තේ නේද ලේ කියන එක. එතකොට ඉතින් එහෙමනම් ඉතින් මේ ලේ හොඳ දෙයක් වෙන්න බෑනේ. ඉතින් ඕක අපේ මේ ඔළුවේ කෙස් වල ඉඳන් නිය පොත්ත දක්වා මේ හැමතැනම බට දාලා දුවනවා නේ. එතකොට ඒවයිනේ අපේ මේ කෙස් ලොම් නිය දත් කියන ඒවා හැදෙන්නේ නේද? එතකොට එහෙමනම් ඒව හොඳ දේවල් වෙන්න බෑනේ. එහෙනම් ආහාරයේ පටික්කුලතා සංඥාව අමතක කරන්න නැතුව මේ වමනේ වාගේ ජරා ඉස්මෙන් හැදිච්ච ජරාලේ ජරාලේ වලින් හැදුනා වූ කෙස් ලොම් කියලා අපි දෙතිස් කුණපේ සිහි කරනවා. කෙස් ලොම් නිය දත් මස්සම් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘදයක් මාව දලබු සෙවි ඇලදිව පෙනහැල්ල අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර. ඒ කියන්නේ අසූචි. මේ දක්වා කොටස් 19ක් කිව්වා. හිස් මොළෙත් එක්ක අහකුරුත් 20ක් වෙනවා. ඊළඟට දියර කොටස් පිත, සෙම, සැරවලේ, දහදිය, වේද තෙල, කඳුළු, උරුණු තෙල, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා. ඔය 32 සිහි කරගෙන යනවා. ඉතින් ඔය 32 සිහි කරගෙන ගියාම ඉතින් තමන් ටිකක් ප්‍රායෝගිකව බලන්නත් ඕන. ඒ කියන්නේ තමන්ගේ දැන් ওই කෙස් ටිකට එහෙම සිත අල්ලනවන්නේ. එහෙමනම් ඉතින් මෙතන ඉන්න අයගේ ඔක්කොගම කෙස් ටික කපලා මේ ඉස්සරහ ස්ටේජ් එක උඩට දාමු. දැන් මොකද වෙන්නේ? මේකේ තියෙනවා ඉදිච්ච කෙස් තියෙනවා. පැහිච්ච කෙස් තියෙනවා. පැලිච්ච කෙස් තියෙනවා. ඉස්සරේ තියෙන කෙස් තියෙනවා. ලේනේ ඉන්න කෙස් තියෙනවා. තඩේ ඉන්න කෙස් තියෙනවා. යායක් කරලා බලන්න. එතකොට සිත අල්ලන්නේ නෑ නේද? මම මේ වගේ ප්‍රායෝගිකව බලන්න. එතකොට දැන් රහතන් වහන්සේ කියනවා 32ම සිහි කරන්නයි කියලා. ඒකෙන් එකක්. ඕගලංගෙ සිත වැඩියෙන් එකඟ වෙන එකක් තියෙනවා. දැන් මම නම් එනවා කෙස් ලොම් නියදත් මස්සම් නහර ඇට. අන්න එතින්දි මම යනවා මේ අට්ටික සංඥාව කියන එකට යන්න. එතකොට දැන් මේ අට්ටික සංඥාව මට නම් හොඳට පිහිටලා තියෙනවා. ඉතින් මං මට පුළුවන් මෙතන ඉඳන් ඕගලංගේ ඇට බලන්න. ඉතින් දවසක් ඔය පානදුරේ වැඩසටහනක් කළා. ඒ උදේ මම ඒ සමාධියට සමවැදුණා. ඒ වැඩසටහන කරනකොට 200ක් විතර පිරිසක් හිටියා. මට පේන ඔක්කොම ඇටසැකිලි 200ක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ මට පේනවා ඒගොල්ලන්ගේ මේ උඩු කොටස හෘදයේ හරියට. ඔය හෘදයේ හරිය කැතයි. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ සයන්ස් එක්සිබිෂන් වල එහෙම නේ. ඊට පස්සේ මට පේනවා ඒගොල්ලන්ගේ බඩ හරිය. ඉතින් මිනිස්සු බත් කාලා බණ්ඩිය කියලා අතත් ගන්නවා. හැබැයි ඉතින් ඕකේ ඇතුළ දැක්කොත් එහෙම ඔයගොල්ලෝ අත ගන්න යන්නේ නැහැ. ඕක මහා කැත කළු පාට කුහරයක් තියෙනවා. ඉතින් මට පේනවා දැන් මේ ආහාරත් පුරවගෙන කුහර 200ක් තියෙනවා කියලා. ඊට පස්සේ මට පේනවා ඒගොල්ලන්ගේ පල්ලේ ආරේ. හැමෝම අසූචි පොළේ මුත්‍රායි එල්ලගෙන මෙතන 200ක් විතර ඉන්නවා කියලා. අන්න ඒ වෙලාවේ මම කරුණාව පැවැත්වේ අනේ මේ සත්‍යෝ මේ වගේ ජරා ශරීරයක් හදාගෙන විඳින්නා වූ දුක්ඛෙන් මිදෙත්වා කියලා තමයි මම කරුණාව පැවැත්වේ. ඉතින් ඕගලන්ටත් ওই අට්ටික සංඥාව හැම පිළිහිටනවා නම් ඕගොල්ලෝ උදේ භාවනා කරලා ඊට පස්සේ ඉතින් වැඩට එහෙම යනවනේ. ඉස්සරහින් මිනිස්සු එනවනේ. ඒ කට්ටිය ඔක්කොම ඇටසැකිලි බවට පත් කරන්න. එතකොට ඒ ඇටසැකිලි ටික ඕගොල්ලන්ගේ දිහාවට ඇවිදගෙන එනවා. කොහොමද අපි ඇවිදින්නේ? ඇවිදින හැටිත් මම නම් ඉගෙන ගත්තේ තථාගතයන් වහන්සේගෙන්. ඔය කුද්දකනිකායේ තියෙන විජේ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ සත්‍යාගී ශරීරයේ මේ දොරවල් 9කින් ඉස්ම ගලනවා. අපේ තියෙනවනේ හිල් 9ක්. ඇස් දෙකේ 2යි, නාය දෙකයි 4යි, කට 1යි 5යි, කන් දෙකේ 2යි 7යි, මුත්‍රා පිට වෙන තැනයි, අසූචි පිට වෙන තැනයි. ඉතින් ඇහෙන් කබයිනෝ, කණෙන් කලාදුරු, නහයෙන් හොටු වෙනෝ, කටෙන් කෙලසෙම, පල්ලෙහෙන් මුත්‍රා, අසුචි ගලන. එතකොට බුදුහාමුදුරු පෙන්නවා මේ වගේ ශාරීරියක් තියාගෙන තව කෙනෙකුට ගරහනවා නම් මේ ශාරීරිය නිසා බෝඩකම ඇර වෙන මොකක්ද ඒ කියලා. මේ තමන්ගේ ශාරීරිය ලීක් වෙනවා, ඉස්ම ගලනවා, ඌසින් කිව්වා. මේ ඉස්ම ගලනකොට කියනවා මේ මගේක හොඳයි, ඔයාගේක හොඳ නැහැ කියලා. එතකොට මෝඩකම ආර වෙන මොකද්ද කියලා. ඒ පාර බුදුහාමුදුරුවෝ කිව්ව පැවසුවා කොහොමද අපි ඇවිදින්නේ කියලා. කොහොමද අපි ඇවිදින්නේ? අපි හිතන් ඉන්නේ අපි හරි ලස්සන්ට පද්ද පද්ද ඇවිදිනවා කියලා. කොහොමද අපි ඇවිදින්නේ? නමනවා, දිගාරිනවා. නමනවා, දිගාරිනවා. බෙන්ඩින්ග් ඇන් ස්ට්‍රෙචින්. දැන් ඔය හැකරල්ල කකුල් 40කින් යනකොට ඔයගොල්ලෝ ඉඳන් කියනවා අනේ මේ සතා ඇවිදින හැටි කියලා නේ. ඉතින් ඕගොල්ලෝ ඇවිදින හැටි බලලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මියෝ කියන අනි මේගොල්ලෝ ඇවිදින හැටි නමනවා දිගාරේ නමනෝ දිගාරේ. අන්න එහෙනම් ඇටසැකිලි ටික එවන්න තමන්ගේ පැත්තට. නමනෝ දිගාරේ. දැන් සිතාල්ලන්නේ නෑ නේද? අන්න ඒ වගේ ප්‍රායෝගිකව බලමු. පෙලක් අය අල්ල ගන්න ඔය අසුචි වාගේ දේවල්. ඉතින් අසුචි වාගේ දේවල් අල්ල ගන්න නම් ඕගොල්ලෝ ජරාවටම දැකපු අසුචි තියෙනවනේ නේද? අන්න ඒක ගන්න. නැත්තම් මේ අසූචි කිව්වහම වචනයක් විතරයි. විඥානේ නිකන් ලිස්සල යනවා. දැන් ඔයගලන්ට මතක නැත්නම් මතක් කරලා දෙන්න පුළුවන්. ඉස්සර ශ්‍රීපාද එහෙම ගිහිලා තිනවා නම් පල්ලෙහාට බහිනකොට දැකලා තිනවනේ. ආන්නේ වගේ දැන් නම් එහෙම නෑයි කියලා කියනවා. හොඳට මතක් කරගන්න ඕනේ. ඉතින් පෙලක් අයල්ල ගන්නවා මුත්‍රා. මට නම් ওই මුත්‍රා අල්ල ගත්තොත් මේ මුළු 23 පීම යන්න පුළුවන්. මොකද මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම උඩ තට්ටුවේ හිටියේ. පල්ලෙහා තට්ටුවේ ළමයි මේ කොළු කමට ඒගොල්ලෝ මුත්‍රා ගල්ලා ගිහිල්ලා පඩිය ළඟ මෙහා පැත්තෙන්. ඒක අවුවට කර වෙලා පුදුම ගඳක් තියෙනවා. මෙල පඩිය පැනලා යන්න තමයි හිතෙන්නේ. එතකොට දැන් Tamanට එහෙම මතක තියෙනවා නම් ඕගොල්ලන්ගේ කුඩා කාලේ තරුණ කාලේ හරි ඒ වගේ ජරාවට දිවිච්ච මේක අන්න ඒක ගන්න ඕනේ හොඳට. එතකොට අර මේ එක පාටම වෙන් ගැලවෙන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් අපි කරේ මොකද්ද? ආහාරේ පටිකූලතා සංඥා. ඒ කියන්නේ වමනය, ඇහැ කන, නාසය, දිව, ශරීරය, මනස කියන එකෙන් බැලුවා. ඔය හයෙන් මෙපා කියන එක තියෙන බඩ ඇතුලේ. ජරායිස්මෙන් හැදුනා වූ ජරාලේ, ජරාලේ වලින් හැදුනා වූ කෙස්ලොම් කියලා 23 පේ මෙනෙහි කළා. ඒකෙන් එකක් වැඩියෙන් සිත සමාධිගත වෙනවා, අට්ටික සංඥා වෙන්න පුළුවන්. ඒක ටිකක් වැඩියෙන් වැඩ. මරණ සංඥා වීයත් කළා, අදත් කරන්න පුළුවන්. ඉතින් ඒක කළාම ඕගොල්ලෝ දැන් දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාම සාකච්ඡා කළේ. ඒකේ භාවනා තුනක්, ඒකෙන් එනවා ප්‍රථම ධානී කියන එකට. ඉතින් ප්‍රථම ධානී තියෙන්නේ විවිච්ඡේව කාමෙහි, විවිච්ඡ අකුසලෙහි, ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා ඒ ප්‍රථම ධානයට එනවා. කාමයන්ගෙන් අයින් වෙලා, අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා විතක්ක විචාර. මොනවද විතක්ක විචාර? නික්කම්ම, අව්‍යාපාද, අවේංසම්. ඒ නික්කම් මේ සඳහා තමයි අපි 23 පේ කියන එක සිහි කළේ. එතකොට මලමුත්‍රා ගොඩක් කියලා ගත්තාම ඒකෙන් සිත ගැලවිලා ඕගොල්ලෝ එනවා ප්‍රථම ධානී කියන එක. ඒ ප්‍රථම ධානී ප්‍රීතිය තියෙනවා. ප්‍රීති සුඛය ඇතුව තමන් ඉන්නවා. ඒ ප්‍රථම ධානී ඕගොල්ලෝ එනවා කායානුපස්සනාව කියන එකට. ඉතින් මේ කායානුපස්සනාව මතකද අපි ඊයේ කළා? ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අස්තංගම සමාධි භාවනා සූත්‍රේ මලසිරුරක් තියලා සමුදය අස්තංගමයි බැලුවා. ඉතින් සතර සතිපට්ඨාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ කොටස් පහකින් මේක දේශනා කරනවා. පළවෙනියට තියෙන කොටස් හතරක් සහිත ආනාපාන සති. ආනාපාන සති කොටස් 16ක් තියෙනවා. දන්නවද ඒක? 16න් හතරක් වැටෙනවා කායානුපස්සනාවට. ඒක කෙටියෙන් බලනවා නම් ඒක පෙන්නනවා දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. අපි දීර්ඝ ලෙස හුස්ම ගන්නකොට දීර්ඝ ලෙස හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. දීර්ඝ ලෙස හුස්ම පිට කරනකොට දීර්ඝ ලෙස හුස්ම පිට කරනවා කියලා දැනගන්නවා. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට රස්සං වාස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. කෙටියෙන් හුස්ම පිට කරනකොට කෙටියෙන් හුස්ම පිට කරනවා කියලා දැනගන්නවා. ඒක දෙවෙනි කාරණය. එතකොට බුදුහාමුදුරෝ ඒ ආස්වාස පාස්වාස කියන එක කයක් හැටියට පෙන්නනවා. ඒ කය දැනගැනීමෙන් හුස්ම ගන්නවා. කය දැනගැනීමෙන් හුස්ම පිට කරනවා. ඒක තමයි දෙවෙනි කාරණය. මේ තුන්වෙනි කාරණය. ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නනවා පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිත සික්කති. මේ කාය සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම ගන්නවා. කාය සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම පිට කරනවා. ඒක තමයි හතරවෙනි කාරණය. එහෙම කියලා තථාගතයන් වහන්සේ මේකේ සමුදය අස්තංගමයි බලන්නේ කියලා කියනවා. ආනාපාන සතියේ තියෙන සමුදයක් අස්තංගමයක්. අන්න ඒක තමයි බෞද්ධ භාවනාව. තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ 27 පාරක් විතර කිව්වා. සමුදය අස්තංගමයි බලන්නේ කියලා. බෞද්ධයාද නොකරනම දේ තමයි ඒක. ඔය හුස්ම ගන්නවා පිට කරනවා කියන එක බෞද්ධ භාවනාවක් නෙමෙයි. ඒකේ සමුදය අස්තංගමේ බැලීම තමයි ඒ බෞද්ධ භාවනාවට වැටෙන්නේ. එතකොට ඒකේ මොකද්ද? ආනාපාන සතිය සමුදය. දැන් බලන්න ඕගොල්ලෝ සතෙක් මරනවා කියලා හිතනකොට දිග හුස්මක් ගන්නවා. ඒ සතා මරන්න පිහිය උස්සනකොට දිග හුස්මක් ගන්නවා. පිහියෙන් අනිනකොට දිග හුස්මක් ගන්නවා. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා දිගුස්මේ සමුදියේ හැටියට තියෙන්නේ පානාතිපාතේ. ඕගොල්ලෝ ඊයේ ඉගෙන ගත්ත පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාතිපාතේ. එහෙනම් දිගුස්මේ සමුදියේ හැටියට තියෙන්නේ දේශේ. ආයිත් ඕගොල්ලෝ දන්නවා ඔය සාමාන්‍යයෙන් වැරට යන මනුස්සයට ඉරිදාවසට දිගුස්මක් හැදෙනවා. වැරට යන්න වෙනවා කියලා. එතකොට ඒ වැරට යනවා කියන එක වැටෙන්නේ අදත්තා දාණයටනේ. එතකොට එහෙනම් අදත්තා දාණය තමයි දිගුස්මේ සමුදේ. ආපහු අපිට පේනවා අදත්තා දාණය නිසා ලෝභේ, ලෝභේ නිසා අදත්තා දාණය. එහෙනම් දිගුස්මේ සමුදේ හැටියට තියෙන ලෝභේ. එහෙනම් ඕගලන්ට පේනවා ලෝභ දෝෂ මොහ නිසායි මේ හුස්ම ඇදිල්ල කියන එක තියෙන්නේ. අන්න ඒක තමයි බෞද්ධ භාවනාවට වැටෙන්නේ. අන්න සමුදේ කියන එක බලන්න. එතකොට ඊළඟට කායානුපස්සනාවේ දෙවිනියට තියෙන්නේ ඉරියාපත භාවනාව. ඒ ඉරියාපත භාවනාවේ දැන් අපි දැන් බලන්න ওই පුටුවේ වාඩි වෙලා ඉන්නකොට අපේ කකුල් දෙක රිදෙනවා. කොන්ද රිදෙනවා නේද? ඒතර අපේ ඉරියව්ව මාරු කරනවා. අන්න එහෙමනම් ඉරියාපත භාවනාවේදී කරන්නේ අපි ඉරියව්ව මාරු කරන්නේ ඇයි කියලා හිතන එක ගැන. ඒ භාවනාව බොහොම ඔය සක්මන් කරමින් කරන භාවනාව බොහොම බලගතුයි. දැන් හිතන්න බලන්නකෝ ඕගොල්ලෝ දැන් වෝක් එකක් යනවනේ, ඇවිදින්න යනවනේ. මොන පළවෙනි දවසේ තමන් කල්පනා කරන්න මේ මම මේ ඇවිදින්නේ දුක්ඛේ නිසා. වාඩි වෙලා හිටියාම මහන්සි අමාරු හිට ගන්නවා. හිට ගත්තාම මහන්සි අපි ඉඳ ගන්නවා නේද? එතකොට දැන් අපි අන්න ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛේ නේ තියෙන්නේ. එතන අර වෝක් එක යන්න පටන් ගත්තාම කකුල තියෙනකොටම කල්පනා කරනවා මේකේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ තමයි තියෙන්නේ කියලා. දෙවෙනි දවසෙත් ඔහොම කරනවා. අන්න තුන්වෙනි දවසේ ඕගොල්ලෝ අර වෝක් එක යන්න කකුල තියෙනකොට ඔටෝමැටිකලි එනවා එකපාරටම ජාති ජරා ව්‍යාධි මරණ කියලා. අන්නේ සමාධිය බොහෝ කාලයක් පවතින. එතකොට ඉරියාපත භාවනාවේදී දුක්ඛය තමයි මෙනෙහි කරන්නේ. ඉරියව මාරු කරන්නේ ඇයි කියලා හිතනවා. ඊළඟට ඉරියාපත භාවනාවෙම තියෙන සති සම්පජානීය කියලා. සම්පජානකාරීත්වය කියන්නේ සියුම් නුවන්. වික්ෂුන් වහන්සේ නමක් සිවුර ඇඳ ගන්නකොට පාත්‍රයේ තියෙනකොට හැම වෙලාවෙම සතියෙන් සම්පජානීය කරනවා කියලා. ඊළඟට තුන්වෙනියට තියෙන ඉතින් එහෙම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒකේ සම්මුදි අස්තංගමේ බලන්නේ කියලා. තුන්වෙනියට තියෙන භාවනාව තමයි ඔගොල්ලෝ දැන් කරන්න හදන භාවනාව දෙතිස් කුණපේ සමුදේ අස්තංගමේ කියන එක බලනවා. කෙස්ලොම්නීදත් ආදි වශයෙන් ඒකේ සමාධි භාවනා සූත්‍රයෙන් සමුදේ අස්තංගමයි බලනවා. ඊළඟට හතරෙනියට ඔය දෙතිස් කුණපේම ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඒක අපි අදවස අවසාන භාවනා විදි කරනවා. එතකොට ඊළඟට මරණ සංඥාව. ඒකේ ඉතින් අපි එකක් කරානේ නේද? නවසීවතකේ අර දවස් දෙකක් ගත වෙලා මේ ඉදි මෙච්ච මල සිරුරක් දැකලා සමුදේ අස්තංගම ඉවැල්ලුවා. ඉතින් ওই මල සිරුරක් ওই කාලයක් යනකොට ඕගලන්ට පේනවා නහර වලින් එහෙම සම්බන්ධ වෙලා තියෙනවා. සත්තු එහෙම කාලා. ඒකේ කල්පනා කරනවා මගේ ශරීරය මේ ආකාරයි. මේ தත්ත්වයට මං පත් වෙනවා. මේ මම මේකෙන් ගැලවිලා නැහැ කියලා සමුදේ අස්තංගමේ සමාධි භාවනා සූත්‍රයෙන් බලන්න. ඊළඟට ඔය ඇට සැකිල්ල මසුයි ලේ තැවරිලා. ඊට පස්සේ මස් නැ ලේ තැවරිලා. ඊට පස්සේ ලේත් නැ ඇට විතරයි. ඊට පස්සේ තින් ඔක වෙන් වෙනවනේ කකුල එක තැනක, ඔළුව වෙන් එක තැනක. ඊට පස්සේ තින් ඔයගලන්ට පේන ඔක අවුවට වර්ණේ හිට වෙනස් වෙනවා. ඊට පස්සේ ඇට කුඩු වෙලා ගිහිල්ලා ඔය හැම අවස්ථාවෙදිම හිතනවා මගේ ශරීරියත් මේ ආකාරයේ මේ තත්ත්වයටපත් වෙනවා මම මේක ඉක්මවල නැහැ කියලා සමුදේ අස්තංගමේ කියන එක බලනවා. එතකොට අපි ඒක ඊයේ කරා කොහොමද කරන්නේ? කෙටියෙන් කරන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගෝ. රූපේ සමුදේ බලනවා. අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්න. මෙහෙම කරාම රූපයේ සතුට ඇති වෙනවා. අන්න ඒක තමයි නන්දිය. ඒ නන්දියෙන් උපාදානිය. උපාදානිය කියලා කියන්නේ උතන දික්ටි උපාදානිය. උපාදානිය භවය. තණ්හාව තමා තුළ පවතින භවෙන් ජාති මුළු දුක්ඛ ස්කන්ධයක්ම හට ගන්නවා ජරා මරණ සහිතව ඇති වෙනවා කියලා බලන්න. ඊළඟට අස්තංගමයේ බලනවා. නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්තම් අර රූපේ සතුටක් නැහැ, කියන්නේ නන්දියක් නැහැ. නන්දියක් නැත්තම් උපාදානයක් නැහැ. අන්න දිට්ඨි උපාදානය නැති වෙනවා. උපාදානය නිරෝධ වෙනවා නම් අන්න භවය නිරෝධයි. පවතිනා වූ තණ්හාවක් නම් භවය නිරෝධ වෙනවා නම් ජාති නිරෝධයි. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා බලනවා. එතකොට මේ සමුදේ අස්තංගමයි. ඒක තමයි වැදගත්ම කොටස ඔකේ කරන්න ඕන. ඒක කළාම අපි එනවා මේ දිබ්බ විහාරයේ කියන එකට. සතර ධානයෝ දිබ්බ විහාරයයි කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන. ඔය එක බමුණෙක් තථාගතයන් වහන්සේගෙන් ඇහුවා, ඔබ වහන්සේ මේ සැප පහසු ආසන භාවිතා කරන්නේ නැත්තේ ඔබ වහන්සේට ඒව ලබා ගන්න අපහසු නිසාද කියලා. තථාගතයන් වහන්සේ පැවසුවා, බමුණ මේ බ්‍රහ්මචාරී ජීවිතයේදී මේක ලබා ගන්නත් අපහසුයි. ලැබුණත් බමුණ ඒව ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවසිනවා කිව්වා. ඒව භාවිතා නොකළ යුතුයි කිව්වා. එහෙමනම් ඔබ වහන්සේ මොනවාගේ ආසනද භාවිතා කරන්න කියලා ඇහුවා. ඒ පාර කිව්වා, බමුණ මම විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි ධානයට සමවදිනවා. කාමයන්ගෙන් අයින් වෙලා, අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා, විතක්ක විචාර කියන්නේ එක්කම්ම අව්‍යාපාද ආවේංසා නේද? ඒව භාවිතා කරලා ඒ පළවෙනි ධානයට සමවදිනවා. පළවෙනි ධානයට සමවැදෙලා බමුණ මම නැගිට්ටනම් නැගිට්ටේ ඒ ධානියන් කිව්වා. ඇවිද්දනම් ඇවිද්දේ ඒ ධානියන් කිව්වා. අර මං කිව්වේ ලේක් එක වට යනකොට මටත් ඒ ධානියන්ට ගිහිලා ඒක සහිතව ඇවිදින්න පුළුවන්. ඒදි බුදුහාමුදුරුවෝ භාවිතා කළේ විහාර හතරක්. එකක් තමයි මේ දිබ්බ විහාරය. ධාන ඵලයන් ඒව භාවිතා කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ භාවිතා කළා ওই මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන එක. ඒක තමයි දෙක. තුන්වෙනියට බුදුහාමුදුරුවෝ භාවිතා කළා අරිය විහාරය. මගපල චිත්තේ නම් වලයි ඉන්නවා. ඊළඟට හතරෙනි විහාරය තමයි ඔය ආකාසඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නෙවසඤ්ඤා, නාසඤ්ඤායතන. ආනේඤ්ජ විහාරය කියලා කියනවා. ආනේඤ්ජ කියන්නේ නිඤ්ජිතයක් නැහැ, සැලවීමක් නැති තැන. එතකොට බුදුහාමුදුරුවෝ භාවිතා කළේ ওই විහාරයන්. අපිත් භාවිතා කළ යුත්තේ ওই විහාරයන් තමයි. ඒව තමයි සීඩ්ස් කියලා කියන්නේ. දැන් ඔය තථාගතයන් වහන්සේ මහා නාමයට පවසනවා මේ ආර්ය ශ්‍රාවකයා මගඵල ලැබුවා කියලා නෑ. එයා ප්‍රථම ධානයේ හෝ ඊට වඩා වැඩි ධානයකට ගිහිල්ලා හිටියේ නැත්තම් එයාව කාමයන්ට පොළඹවන්න පුළුවන් නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අපිත් භාවිතා කළ යුතු සීඩ්ස් තමයි ඒව. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මට නම් මේ ප්‍රශ්නේ ආවා. දැන් බලන්න මෙතන පෙන්වනවා ප්‍රථම ධානිය කියලා. එතකොට මෙතන පල්ලෙහාන් අහම දිබ්බ විහාරයේ ප්‍රථම ධානිය තියෙනවා නම් දිබ්බ විහාරයේ කියන එක තියෙනවා. ඉතින් මොකද්ද මේකේ වෙනස? මේකේ වෙනසක් තියෙනවා. මේ උඩින් තිබෙනා වූ ප්‍රථම ධානිය ওই තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් පිටතක් තිබුණා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර ওই ආලාර කාලා මෙහෙම ඉහළ ධානයන්ට ගිහින් හිටියා. බුදුහාමුදුරුවෝ ඒකට කියන්නේ නැහැ මහත්ඵලයි මානසංසයි කියලා. බුදුහාමුදුරුවෝ ඒකට කියන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා. සල්ලේක සූත්‍රය කියවලා බලන්න මජ්ක්‍ධිම නිකාය. එතකොට මෙතන මේ තිබෙන්නා වූ දිබ්බ විහාරයේ තියෙන මේ ප්‍රථම ධානයේ එකම වචනීය භාවිතා කළාට අන්න ඒකෙ මේ පුද්ගලයා මේ නිර්වාණය ස්පර්ශ කරනවා. ඒකේ වෙනස මොකද්ද? මෙතන මේ මැද්දේ තියෙනවා කායානුපස්සනාව. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේක පුරුකක් අවබෝධයේ සහගත වූ ධානයේ භවපච්චය ජාති අවබෝධයේ සහගත වූ ධානයේ තමයි මෙතන මේ ප්‍රථම ධානයේ මේ පෙන්වන්නේ. ඒ දිබ්බ විහාරය අන්න යා නිර්වාණය ස්පර්ශ කරනවා. ඕගොල්ලෝ දන්නවා ඔය ගොම්බෙට්ටි ඉන්න පණුව ඒකේ ඉපදෙලා ඒක කකා ඒක හාරහර ඒක පීන පීන ඉන්නවනේ. ඕගොල්ලෝ එළියේ ඉඳන් බලාගෙන ඉඳන් කියනවා අනේ මේ ජරා සතා මේ ගොම්බෙට ජීවිතේ හොඳයි කියාගෙන මේක කකා මේකේ පීන පීන ඉන්නවා කියලා. කවුද ওই ගොම්බෙට ඉන්න පණුවම්? අපි. අර එළියේ ඉඳන් බලාගෙන කිව්වේ කවුද? තථාගතයන් වහන්සේ මේ ගොම්බෙට ජීවිතේ දුකයි කියලා. දැන් ඉතින් අන්න එයාට එනම් පේනවා මේකට වඩා උතුම් වූ ගොම්බෙට ජීවිතේ මේ ඉන්න ඕනේ නැ මේ නිර්වාණය ස්පර්ශ කරානේ. අන්න එහෙමනම් එයාට විරියක් ඇති වෙනවා මේ ගොම්බෙට්ටෙන් එළියට පැන ගන්න. අන්න ඒ විරිය තමයි මේ පෙන්වන්නේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං හාති පජහති. අපිට ඉපදෙලා නැති ලාමක පාපක අකුසල කර්මයෝ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විංසා විතක්ක. එතකොට අන්න ඒවා එපා කියලා තමයි විරියක් ආරම්භ කරගන්නවා. දැන් බලන්න අර ගොම්බෙට්ටේ කොළපාට කෑල්ල කාලා නැහැ කියලා හිතුවෝ තමන්ගේ ගොම්බෙට්ටට වැටෙනවා. ඒක කාම විතක්කේ. ඒක එපා කියලා විරියක් භාවිතා කරනවා. එහෙම ඉන්නකොට එයාට පේනවා මේ ගොම්බෙට්ටේ ඉන්න පණුවා ඒකෙම ඉපදිලා ඒකෙම ජරා වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරලා යනවා. ජාති ජරා ව්‍යාධි මරණ අන්න දුක්ඛ ආර්ය සත්‍ය කියන එක යාට පේනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ උදේ වැඩට යනකොට ඕගලන්ට පේන උණු උණුයි ගොම්බෙට්ටක් දාලා තියෙනවා. එතකොට ඒ පණෝ නලිය නලිය ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඕගොල්ලෝ වැඩට ගිහිල්ලා ගෙදර එනකොට අර අවුවට ගොම්බෙට්ට කර වෙලා ඒ ගොම්බෙට්ට ඉන්න පණෝ ඔක්කොම මැරලා ගිහිල්ලා නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණය කියන එක පේනවා. දුක්ඛ ආර්ය සත්‍ය. හැබැයි ඕක පේන්නේ ගොම්බෙට්ටෙන් ඈත් වුණාම තමයි. ඒ කියන්නේ ඔය ගොම්බෙට් ජීවිතේ ගත කරනකම් ඕක තේරෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට කියනවා නම් ඕගොල්ලෝ සීනි හැඳි තුනක් එහෙම දාලා තේ එකක් එහෙම බොන්න පුරුදු වෙලා ඉන්න ඇති නේද? සමහර අය නම් දැනුත් බොනවා ඇති. මොකද වුනේ? දොස්තර මහත්තයා ලේ පරීක්ෂා කරලා කිව්වා සීනි ටිකක් වැඩි පරිස්සම් වෙන්න කියලා. ඒ පාර ගෙදර ආවා මූණත් නාලු කරගෙන කිව්වා මට එහෙනම් සීනි හැඳි එකම ආරක් දාලා හදලා දෙන්න කියලා. දැන් එකම ආරක් බීලා පුරුදු වෙලා ඉන්නකොට මේ දොස්තර මහත්තයා ආපහුලේ පරීක්ෂා කරලා කිව්වා තාමත් සීනි වැඩි පරිස්සම් වෙන්න කියලා. ඒ පාර කිව්වා එහෙනම් මට කහටද එකක් දෙන්න කියලා සීනි නැතුව. දැන් ඉතින් කහට එක බීලා පුරුදු වෙලා ඉන්නෝ. ඕගොල්ලෝ වෙන ගෙදරකට ගියාම එයා දන්නේ නැහැ ඕගලන්ට දිය වැඩියාව තිනවා කියලා. එයා හොඳට සීනි හැඳි තුනක් විතර දාලා තේ එකක් හදලා දෙනවා. පළවෙනි උගුර ගත්ත ගමන් මොකක්ද එන්නේ? එක පාටම. Tamanට එනවා අර ආදීනවේ. මේක බිව්වොත් නම් මගේ කකුලත් කපන්න වෙන්න පුළුවන්. ඇයි දිය වැඩියාවට කකුල් කපන්න වෙනවා නේ? ඒ වගේ මෙයාට පුරුද්දකුත් නැහැ. දැන් ඉතින් සීනි නැතුවනේ බීලා පුරුදු වෙලා තියෙන කහටද ඒක? සීනි දාලා බොන්න පුරුද්දකුත් නැහැ. එතකොට අන්න ඒ වගේ තමයි අර ගොම්බෙට්ටෙන් ඈත් වෙලා ඉන්නකොට තමයි යාට ඒක පේන්නේ. දැන් ওই මිනිසු කියනවනේ පළක්කය නේද? අනේ අපි නම් මේ කාටවත් කරදර කරන්නේ නැහැ. අපේ පාඩුවේ රස්සා කරගෙන ඉන්නවා. අපි මේ අපාය හැම යන්නේ නැහැ කියලා. ඒ කතා කරන්නේ මොකක්ද? දන්න ගොම්බෙට් ජීවිතේ. ඒක මොහොදයි කියලා ඒක මහරහර ඒකේ පීන පීනයි. ඉතින් මේකට කියන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා. මේකේ ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මයි කියලා කියනවා. ඉතින් මම රහතන් වහන්සේගෙන් අහුවා ඇයි මේකට ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මයි කියලා කියන්නේ. රහතන් වහන්සේ කිව්වා ඒ දරුවෝ ওই දුකයි දුකයි කියලා හිතනකොට ප්‍රීතිය ගලනව නේද කියලා. මට නම් එහෙමයි. දුකයි කියලා මෙනෙහි කරනකොට ප්‍රීතිය ගලනවා. ඒනම් ඉතින් ආශ්චර්යයක් නේ නේද? දැන් එයාට පේනවා මේ ගොම්බෙට්ට ඉන්න පණුව කිසිම ආකාරයෙන් සනීප කරන්න බෑ. ඒ පණුවට මොන බේත දුන්නත් මොන ධර්මී ඉගැන්නුවා ඒ පණුව මැරෙනවා මැරෙනවාම තමයි. අන්න තමන් එනෝ සත්‍යාදිත්තානෙට. මුසායම් මෝස ධම්මං තං සත්‍යං යං අමෝස ධම්මං නිබ්බාන. මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම මුසා මෝස ධර්මයක්. යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණේ පමණයි. මේක කියුවා මට නම් හොඳට වැදුනා. මොකද මම මේ භවයේ සයන්ටිස්ට් කෙනෙක්. තථාගතයන් වහන්සේ කියනවා මේ අපි ඉගෙන ගත්ත රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ඔය ඉංජිනේරින්, මෙඩිසින් මේ ඔක්කොම මෝස ධර්ම. යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණේ පමණයි. බලාගෙන ගියාම පේනවා ඇත්තනේ නම් කියලා. ඔය වෛද්‍ය විද්‍යාව ගන්නකො. ඔය 1960 ගණන් වල ඕගලන්ට ඔය ටොන්සිලයිටිස් හැදුනහම සෙම් ගෙඩි වලට නේද? ඒ කාලේ ගෝක කපන්නේ කියලා. 70 දී ගෝ හා හා කපන්න එපා කියලා. 80 දී ගෝ නෑ නෑ කපන්නේ නෑ කියලා. පේනවද ධර්මයක් නෑ නේද? 60 දී එකක් 70 දී එකක් 80 දී තව එකක්. ඔය සිඩ්නි යුනිවර්සිටි එකේ මෙඩිසින් උගන්වන ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තියෙනවා. ඒ පළවෙනි අවුරුද්දේ ළමයින්ට අපි ඉස්සරහට ඕගොල්ලන්ට කෝසස් ගණනාවක් උගන්වනවා. ඒ කෝසස් වලින් 50%ක් වැරදි. 50%ක් හරි. අපේ ප්‍රශ්නේ තියෙන්නේ කොයි 50%ද හරි කියලා දන්නේ නැතිකමයි කියලා. අවංකවම ඒක කියනවා. ඕගොල්ලෝ ඒ රසායන විද්‍යාව එහෙම ඉගෙනගෙන තියෙනවනම් අපි ඉගෙන ගන්න කාලේ ඔය කිව්වේ මොකද්ද? ඒ කාලේ කිව්වා ඔය ප්‍රෝටන් එක කියන එක කඩන්න බෑයි කිව්වා. දැන් අද කියනවා ඒක හරියට අලියෙක් වගේයි කියලා. ඒකේ කෝක්ස් තියනවලු, අප්ස් තියනවලු, ඩවුන්ස් තියනවලු. ඔය විදිහට මහා විශාලයි කියලා කියනවා. එතකොට දැන් අපිට පේනවා මේ අපි මුසාවල් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් මේ ඉගෙනගෙන තියෙනවා නම් හිතරි දෙනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගෙයක් හදාගත්ත මිනිස්සයාට නේද ඔය ගේ නඩත්තු කරන්න පයිප්ප බාසුන්නේ, වඩු බාසුන්නේ, මේසන් බාසුන්නේ හැම මොන වෙන්නේ. හදාගත්ත නැති මිනිස්සයාට නෑ නේද? මේක හදාගත්ත නම් තමයි මේක මේ බයිපාස් කරන්න ආදි වශයෙන් පයිප්ප බාසුන්නේ ආදි වශයෙන් ඕන වෙන්නේ. ඉතින් ඔය කිසිම දොස්තර කෙනෙකුට ඕගලන් සනීප කරන්න පුළුවන්. ඕගලන්ට රෝග හතරක් තියෙනවා කිසිම දොස්තර කෙනෙකුට සනීප කරන්න බැරි. බඩගින්නයි විපාසාවයි මුත්‍රා පිට කිරීමයි අසුචි පිට කිරීමයි. තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ මිනිස්සෙන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙන කාලයක් තියෙනවා. ඒ කාලෙටත් ඔය රෝග හතර තියෙනවා කියලා බුදුහාමුදුරුව පෙන්නනවා. අන්න එහෙමනම් එයාට පේනවා මේ පණුව කිසිම ආකාරයෙන් සනීප කරන්න බෑ. මේ ලෝකෙ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයක්. යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවනම් නිර්වාණය. එහෙනම් පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඡන්ද සමාධි. එතකොට ඒක තමයි මේ ඊළඟට තියෙන්නේ. ඉතින් ওই ඡන්ද සමාධිය ලකුණු කරලා පෙන්නනවා නම් ඒක ලකුණු වෙන්නේ මේ ඩයග්‍රෑම් එකේ මේ මෙන්න මේ ජාතියයි ගිද්දි ලෝභයයි අතර. එයාට ඉන්න හතුරු දෙන්න තමයි මෙතනින් තියෙන අභිජ්ජාවයි මේ තියෙන දෝමනස්සය. ඉතින් මේ දෙන්න ඇති වෙන්නේ මොකක් නිසාද? ඉන්ද්‍රිය අසංවරය නිසා නේද? එතකොට එහෙනම් මේ හතුරු දෙන්න නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවර කරගන්න. දැන් ඔයගොල්ලෝ මිනිස්සු දිහා බැලුවා මෙයා හරි ලස්සනයි කියලා අභිජ්ජා වුණා. තත්පරෙන් 10කක් යන්නේ ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස්සෙන්. ඉතින් අපි එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගන්නවා. දැන් ඉතින් ඔයගොල්ලෝ දැන් ඒක තමයි ඔය ඊළඟට පෙන්වන්නේ නේ? ඉන්ද්‍රිය සංවරය කියන එක. ඔයගොල්ලෝ දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා නේද? සන්ත්‍රින්දියෝච නිපකෝච කියලා. දැන් බලන්න අපි මේ මෙතෙන්ට නියවිලා තියෙන 6 වෙනි කාරණාවට. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන පාරවල් දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ආවේ කොහමද? සිල්වද පදවලේ නේද? ඊර්ජු මොනවට ඊර්ජු. එතකොට ආරියට මගේ සීලේ භාවිතා කළා. සෝච වුණා, මුද වුණා, අනතිමානී වෙලා ඉන්ද්‍රිය සංවරයට ආවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන තවත් විදිහක් තියෙනවා. ඒක තමයි දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව. දැන් බලන්න මේ කබලින්කාර ආහාර පාරේ කාරණා 10ක් තියෙනවා. එතකොට ඒ 10 හිතන්න ලෙඩ 10ක් කියලා. ඕගොල්ලෝ දැන් ඉගෙන ගන්න හදන්නේ දැන් කරන්නේ ඒකට බේත් 10යි. දැන් බලන්න වමනේ කියලා ගත්තාම ඒක විරුද්ධයි කබලින්කාර ආහාරයට නේද? ඊළඟට කබලින්කාර ආහාර පාරේ දෙවෙනියට තියෙනවා අසුබේසුබයි කියන විපල්ලාසය නේද? අන්න ඒකට විරුද්ධ වෙන්නේ ඕගොල්ලන්ගේ ප්‍රතිපදාවේ තියෙන තුන්වෙනි කාරණාව කායානුපස්සනාව. දැන් මෙතන තුන්වෙනි කාරණේ කාම උපාදානයි. අන්න ඒකට විරුද්ධ වෙන්නේ ඕගොල්ලන්ගේ දෙවෙනි කාරණේ ප්‍රථම ධානය. දෙකයි තුනයි විතරයි මාරු වෙන්නේ. අනිත්‍යව එකකට එකක් බේද. දැන් බලන්න ඕගොල්ලන්ගේ අටවෙනි කාරණේ රාගසල්ලෙන්. නමයිනිට තියෙන රූප උපක විඥානත් ඉට්ටති. ඕගොල්ලන්ගේ ප්‍රතිපදාවේ නමයිනි කාරණේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් ඉන්ද්‍රිය සංවර කරනවා නම් ඇහින් රූප බලනවද? නෑ නේද? ඉතින් එහෙමනම් අන්න රූපය අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. අන්න එහෙමනම් අපි මේ වෙලාවේදී මේ මෙත්ත සූත්‍රයේ භාවනාව ওই 6 වෙනි කාරණේ පටන් අරගෙන සන්ත්‍රින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අන්නගිද්දෝ කියලා නැවතත් කරගෙන යන්න. නයි ජාතු ගබ්බසෙයියා පුනරේතීති. ඉතින් එහෙම කරගෙන ගියාම ඕගොල්ලෝ මෙත්තාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. මේක හරි ලස්සනයි නේද? දැන් බලන්න මෙතෙන්දි කිව්වේ මොකද්ද? කබලින්කාර ආහාරය. එතන කිව්ව වමනිය කියලා. ඉන්ද්‍රිය සංවරයේදී කියනෝ ඔය වමනිය දිහා මම බලන්නේවත් නැහැ කියලා. කුලේ ඇලෙන්නේ නැහැ කියලා කිව්වහම ඒ කියන්නේ වේදනාව නිසාවත් මම ওই වමනිය දිහා බලන්නේ නැහැ කියනවා. නහි ජාතු ගබ්බසෙයියම් පුනරේතීති කිව්වහම ওই වමනිය ගොඩ අසට මම රිංග ගන්නවත් යන්නේ නැහැ. මව කුසට යනවා කියන්නේ වමනිය කොට රිංගනවා නේද? ඒකවත් කරන්න නැහැ. වෙනද හරි ලස්සනට අයින් කරලා තියෙනවා. ඉතින් අන්න එහෙම කළාම ඕගොල්ලෝ මෙත්තාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. ඉතින් ඒ පරිමිතාව පවත්තනවා. ඉතින් පේනවද මේකේ මොකද්ද මේ වෙනස? මේකේ දුකයි කියලා දකින්නවා නේද? දුක්ඛාර සත්‍ය දැකලා ඒ සත්‍යාදිත්‍යණයට ආව. පවතින නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා ගියා. පවතින ආව නිර්වාණයට කැමැත්ත ඇති වුණ චන්ද සමාධිය. චන්ද සමාධියට ඉන්න හතර දෙන්නේ අභිජ්ජා දෝමනස නැති කරගන්න ඉන්ද්‍රිය සංවර කරා. එතකොට සන්ත්‍රින්දියෝච නිපකෝච කියලා මෙත්ත සූත්‍රේ භාවනාව කරලා අපි මෙත්තාවෙන් අප්‍රමාණට යන්නේ. දැන් බලන්න මෙත්තාවෙන් අප්‍රමාණට යන්නේ ඇයි මේ වෙලාවේ? දුකයි කියලා දැක්කා. දැන් අපි ඕක ඊයේ ටිකක් පැහැදිලි කළා. ඕගලන්ගේ මෙත්තාවෙන් අප්‍රමාණට යන්න තියෙන බාධාව මොකද්ද? දැන් බලන්න අන්න කූමියෙක් ඉන්නෝ අලියෙක් ඉන්න. කාටද ඔයගොල්ලෝ සලකන්නේ? අලියට නේද? මොකද දැන් ඔය ඔයගොල්ලෝ කල්පනා කරනවා අලියෙක් ඉන්නවා නම් මට වලව්වේ මහත්තයා කියන කොටන් අද්ද ගන්න පුළුවන් ආදී වශයෙන් ලාභ ප්‍රයෝජන නේද? දැන් හිතන්නකො බලන්න. අලියා බඩේ අමාරු හැදිලා හතර ගහත දාලා කිඳිරි ගන්නවා. දැන් ඔයගොල්ලෝ බලන්නේ අර කූඹිය දිහා. පෙලක් අය කියනවා මම නම් අහලක් තියෙනවා අනේ අරක වගේ කිඳිරි ගගා ඉන්නේ මේක. දොල පැනලා වැඩත් කරගන්නවා කියලා නේද? ඒකට අර ලාභ ප්‍රයෝජනිනේ උතන බලලා තියෙන්නේ. මච්චරී අපි පැහැදිලි කරේ නේද? ඒතකොට දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ දැන් ඔන්නම ඉස්සෙල්ලා අපි මෙත්තාව පවත්වාගෙන යනකොට අන්න කූඹියා කිව්වා නිදුක් වෙන්න කියලා. කුරුමිනියා බල්ලා අලිය ළඟට ආවම අන්න එතන නතර වෙනවා. ලාභ ප්‍රයෝජන නිසා අර එතනින් එහා පැත්තට දැන් මිනිස්සුන් නිදුක් වෙන්න යන්න කියලා කියන්නේ යවෙන්නේ නෑ නේද? දැන් අපි දන්නවනම් දුකයි කියලා කූඹිය කිව්වම අන්න දුකයි කියන වචනේ ඊතුරු වෙනවා. කුරුමිනිය කිව්වත් දුකයි. බල්ලා කිව්වත් දුකයි. අලිය කිව්වත් දුකයි. මනුස්සයා කිව්වත් දුකයි. දෙවියා කිව්වත් දුකයි. එහෙනම් අර දුකයි දුකයි කියන එක විතර ඊතුරු වෙනවා. එතකොට අර මෙත්තාවේ අප්‍රමාණී කරා ගමන් කරන්න පුළුවන්. ඉතින් කොහොමද මේකේ මේ භාවනාව කරන්නේ? අපි භාවනාවට ගන්නේ ආහාරේ පටික්කුලතා සංඥාව. ඒ කියන්නේ අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් අපි වමනේ බලනවා. හොඳට බලන්න ඒක. බලලා ඉවරලා ඒ පහෙන් එපා කියන එක දැන් මනසත් කියනවා එපා කියලා. එතකොට ඒ හයෙන් එපා කියන එක කොහෙද තියෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ. ජරා ඉස්මෙන් හැදිච්ච දැන් ඔබ අපේ හැමතැනම දුවනවා නේද? එතකොට ඒක වමනේ විර කළගත් ඉස්ම. ජරා ඉස්මෙන් හැදිච්ච ජරාලේ. එතකොට ඒ ජරාලේ වලින් තමයි මේ කෙස්ලොම් හැදිලා තියෙන්නේ. එතකොට තමන් ආහාරයේ පටිකුලතා සංඥාව අමතක කරන්නේ නැතුව තමන් අන්න දෙතිස් ගුණපේ හොඳට සිහි කරගෙන යනවා. සිහි කරගෙන ගිහිලා ඒකේ එකක් ඕගලංගෙ සිත එකඟ වෙන එකක් තියෙනවා. අට්ටික සංඥා වෙන්න පුළුවන්. අන්න ඒක ටිකක් වැඩියෙන් වඩනවා. මරණ සංඥා වීයත් කළා අදත් කරන්න පුළුවන්. ඉතින් මේ එක එක භාවනාව කිරීමෙන් ඕගලන්ට ඒ ආනිසංශයන් තියෙනවා. දැන් ඔය ආහාරයේ පරිකුලතා සංඥාව කළාම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ රස තෘෂ්ණාව කියන එක යනවා කියලා. ඔය ආහාරයේ රස තෘෂ්ණාව කියන එක ඕගොල්ලෝ හිතනවට වඩා හරි ධර්ම. තථාගතයන් වහන්සේ පෙන්නා දෙනවා ඔය මේ රසේසු අනනු ගිද්දෝ කියලා. මේ ඒක හරි ධර්මයි. ඔය ආහාර නිසානේ ඕගොල්ලෝ මෙහාට ඇවිල්ලා තියෙන්නේ නේද? ඒත් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියන්නේ මේ ආහාර ගන්නකොට අනලා කන්නේ කියලා. හොඳයි බත් කටක් අනලා නැගිටලා ගිහිල්ලා ওই ලයිට් ස්විච් එකක් ඕෆ් කරලා ආපහු එන්න බලන්න. අර අනපු කට කන්න හිතෙනවද? අල්ලලා විසි කරන්න හිතෙනව නේ. මම මේක හොඳට කරලා තියෙනවා. කන්න බෑ. අර ආහාරය යන්තම් ශරීරේ පවත්තන්න විතර ගන්න පුළුවන්. එතකොට ඔය දෙතිස් කුණප භාවනාව කරනවා නම් කාමයන් බහැලා යනවා. ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නනවා ඔය මරණ සංඥාව වඩනවා නම් ඒ අමෘතිය වළඳනවා කියලා. ඒ අමෘතිය වළඳනවා කියන්නේ ඔය නිත්‍ය භාවයේ බගින් සුබයි කියලා සනාථ කරනවා. එතකොට දැන් අපි අනිත්‍යයි කියලා තේරෙනවා නම් ඒ සුබයි කියලා සනාථ කරන්නේ නැහැ. උදාහරණයක් හෙට කියනවා නම් අපි හිතමු දැන් ඕගොල්ලන්ගේ ආච්චි කෙනෙක් අසනීප වෙලායි කියලා ආරංචි වෙනවා. ඒ පාර ඉතින් ওই ආච්චිව බලන්න ඕගොල්ලෝ යනවා. ගියාම ඉතින් ඒ කාමරේ ගෙදර අය කියනවා මේ ආච්චි අවුරුදු දෙකකින් ඇඳෙන්නේ නැගිටින්නේ නැහැ කියලා. මුත්‍රා ගඳ හිටන් දැනෙනවා. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා අනේ එහෙනම් ආච්චි මෙතනම තමයි. මෙතනම මැරෙනවා කියලා. දැන් ඉතින් ඊට පස්සේ ඉතින් මූණත් නාලු කරගෙන ඔය කර්ටන් එකෙන් එළියට එනකොට අන්න ගෙදර කවුරු හරි කෙනෙක් මේ බබෙක් වඩාගෙන ලස්සන්ට යන ඕතාගෙන. ඉතින් දැක්ක ගමන් ආ බබා කියලා තමන්ට හැඟීමක් ආවා. දැන් බලන්න රාජ්‍යයට දාපු එක බබාට දැම්මේ නැහැ නේද? ආච්චිට දාපු බණේ බබාට දැම්මේ නැහැ. මොකද ආච්චි මැරෙනෝ බබා ජීවත් වෙනවා. අර බබා වමනි චුට්ටක් එහෙම දැම්මනම් ආන්න ජරා ගොඩක් කියලා එනවා. දැන් මොකද්ද උනේ? අර නිත්‍යභාවය බබා ජීවත් වෙනවා කියන නිත්‍යභාවය මගෙන් සුබයි කියන එක සනාථ කළා. එතකොට මරණ සංඥාව වඩනවා නම් ඉතින් මැරෙනවා නම් මොන නිත්‍යභාවයක්ද? එහෙමනම් අනිත්‍යභාවය නිසා අසුබේ අසුබේ වශයෙන් දකින්න පුළුවන් වෙනවා. ඒක තමයි අමෘතය වළඳනවා කියලා කියන්නේ. එතකොට දැන් මේ භාවනා තුන කළාම ඕගොල්ලෝ එනවා ප්‍රථම ධානයට. අන්න කාමයන්ගෙන් අයින් වෙලා අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා විතක්ක ਵਿਚාර නේද? නික්කම්ම අව්‍යාපා දාවින්ස. නික්කම් මේ සඳහා තමයි දෙතිස් කුණපේ කියන එක සිහි කළේ. මල මුත්‍රා ආසූචි ගොඩක් කියලා ගත්තාම සිත ගැලවිලා ඔන ප්‍රථම ධානයට ආවා. ප්‍රථම ධානයෙන් ප්‍රීතිය සාගතව ඉන්න අපි එනවා කායානු පස්සනාව. මේක අමතක කරන්න එපා. මේක වැදගත්ම කොටස. කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අස්තංගෝ. රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. එහෙම කරාම රූපේ සතුට ඇති වෙනවා. ඒක තමයි නන්දිය. නන්දියෙන් අපිට උපාදානිය. ඔතන උපාදානිය කියන්නේ දිට්ඨි උපාදානිය. උපාදානිය දැඩි ලෙස ගත දැන් ඉතින් භවය ඇති වෙනවා. තණ්හාව තමා තුළ පවතිනවා. භවෙන් ජාතිය හට ගන්නවා. ජාතිය ඇති වුණා නම් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම හට ගන්නවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට අස්තංගමේ බලනවා. නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. සතුට සොයන්නේ, ප්‍රකාශ කරන්නේ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්තම් රූපේ සතුටක් නැහැ. රූපේ සතුටක් නැත්තම් ඒ කියන්නේ නන්දියක් නැහැ. නන්දියක් නැත්තම් උපාදානයක් නැහැ. දිට්ඨි උපාදානිය නැති වෙනවා. උපාදානිය නැති වෙනවා නම් භවේ නැති වෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධෝ. මුළු දුක්ඛස්කන්ධයම නිරෝධ වෙනවා කියලා තමයි බලන්නේ. ඉතින් අන්නේක අවබෝධ කරගන්න භවය නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. පටිච්චසමුප්පාදේ පුරුක අවබෝධී සහගත වූ ධානය අන්න දිබ්බ විහාරය. අන්න යා නිර්වාණය ස්පර්ශ කරනවා. යා තේරුම් ගන්නවා මම මෙච්චර කලක් හිටියේ ගොම්බෙට්ට ඉන්න පණුවා වාගේ ගොම්බෙට්ටම කකා ඒක ආහාර ආහාර පීන පීන තමයි හිටියේ කියලා. ඒ පරේ උතුම් වූ නිර්වාණය තියෙන ගොම්බෙට්ටෙන් එළියට පැන ගන්න යාට විරියක් ඇති වෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායුති විරිය ආරබති චිත්තං පග්ගං ආති පජහති. අපිට ඉපදිලා නැති ඒ ලාමක පාපක අකුසල කර්ම කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේසා විතක්ක ඒවා එපා කියලා විරිය කර. කහපාට කෑල්ල මං කාලා නැහැ කියලා හිතුවොත් මං එතෙන්ට වැටෙනවා නේ. එතකොට අන්න එන්න විරිය භාවිතා කළා. එතකොට ඒ විරියුතු ඉන්නකොට එයා දැක්කා මේ ගොම්බෙට්ටින් ඉන්න පණුවා ඒකෙම ඉපදිලා ඒකෙම ජරා වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරලා යනවා. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණ දුක්ඛාර සත්‍ය දැක්කා. එයාට පෙන්වන මේ ගොම්බෙට්ටි ඉන්න පණුවම සනීප කරන්න බෑ. මොන බේත දුන්නත් මොන ධර්මී ඉගැන්නුවත් ඒ ගොම්බෙට්ටි ඉන්න පණුව මැරෙනවා මැරෙනවාම තමයි. අන්න සත්‍යා දිට්ඨාණයට ආවා. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයක්. යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය පමණයි. එහෙමනම් පවතින්නේ නැති විඥාණයට දින කැමැත්ත බහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙන ඡන්ද සමාධිය. ඡන්ද සමාධියට ඉන්නව හතුරු දෙන්නේ අභිජ්ජා දෝමනස. අන්න ඒක නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවර කරගන්න. එතකොට අපි අන්නේ වෙලාවේදී මෙත්ත සූත්‍රයේ භාවනාවට ඇවිල්ලා තියෙනවා. දැන් එහෙනම් සන්ත්‍රින්දයෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනුගිද්දෝ කියලා හයවෙනි කාරණෙන් පටන් අරගෙන මෙත්ත සූත්‍රයේ භාවනාව නැවතත් කරගෙන යනවා. ඒ කරගෙන ගියාම නයි ජාතු ගබ්බසෙයියා පුනරේතිති. තමන්ට මෙත්තාවේ අප්‍රමාණී කරා ගමන් කරන්න පුළුවන්. මං කෝ මෙතන හරි ලස්සනයි. මෙතන මේ මුලින් කිව්ව කබලින්කාර ආහාරයට වමනී කියලා. ඉන්ද්‍රිය සංවරයට ආවම කියනවා මම වමනී දිහා බලන්නේවත් නැහැ කියලා. කුලේ ඇලෙන්නේ නැහැ කියලා කිව්වහම එතෙන්දී වේදනාව නිසාවත් මම වමනී දිහා බලන්නේ නැහැ. ඊළඟට නහි ජාතු ගබ්බසෙයියම් පුනරේතිති කිව්වහම ওই වමනී ගොඩ අසට මම රිංග ගන්නවත් යන්නේ නැහැ. උත්පත්තියට යනවා කියන්නේ වමනී ගොඩ අසට රිංගනවා නේද? හරි ලස්සන්ට අයින් කරලා තියෙනවා. ඉතින් එහෙම කළාම මෙත්තාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. එතකොට ඉතින් මෙතනින් නවත්තන්න ඕනේ නැහැ. තවත් ඕනනම් එහාට යන්න පුළුවන්. දැන් බලන්න මිනිස්සෙක් ඉන්නව බල්ලෙක් ඉන්නව කාටද ඕගොල්ලෝ සලකන්නේ? මිනිස්සයාට නේද? හොඳයි මිනිස්සයා මැරෙනවනේ. දැන් හිතන්න මේ ලෝකේ ඔක්කොම මිනිස්සු මැරිලා තමා සහ බල්ලා විතරයි ඉන්නේ. එවනම් බල්ලාගේ ඔළුවත් අත ගාලා කියයි බල්ලෝ අපි දෙන්නවත් ඉමු කියලා නේද? මිනිස්සෙක් ඉන්නව දෙවි කෙනෙක් ඉන්නව. කාටද සලකන්නේ? දෙවියන්ට. දෙවියෝ මැරෙනවනම් අන්න මිනිස්සයාට සලකනවා. මොකද්ද මෙතන තියෙන්නේ? නිත්‍යභාවය නේද? මිනිස්සයාට වඩා දෙවියා බොහෝ කලක් ජීවත් වෙනවා කියන එක. දැන් බලන්න මෙත්තාවට දුකයි කියලා එක්කහුව කළාම මෙත්තා ප්‍රමාණී. මෙත්තාවට අනිත්‍යයි කියලා එකතු කළොත් මෙත්තා චේතෝ විමුක්තිය. ඔයගොල්ලන්ගේ වම් පැත්ත සුඛයි කියලා හිතන් තමන්ට දැනෙනවා. වම් කම්බුල. හොඳයි ඒකයි කරන් තියෙන භාවනාව.